හොඩබල් කේ කොඩිස්වර හිට කලින් අපේ එඩ්වඩ් ගුණසේකර මන්තම මුලසන ගන්න.
ஓனேஸ்வரம் ஹானபல் கோனேஸ்வரன்
தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய ஜனாதிபதி அவர்களின் கொள்கை விளக்க உரை சம்பந்தமாக பேசுவதற்கான அந்த சந்தர்ப்பத்துக்காக நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே ஜனாதிபதியர் அவர்களின் கொள்கை விளக்க உரையை தமிழ் பேசுகின்ற மக்கள் மிகவும் எதிர்பார்ப்புடன் எதிர்பார்த்திருந்தார்கள். இந்த நாட்டிலே ஜனாதிபதியாக சிறுபான்மை மக்களின் வாக்குகளால் வரப்பட்ட ஜனாதிபதி அவர்கள், இந்த நாட்டிலே சிறுபான்மையினருக்கு பிரச்சனை இருக்கின்றது, அதற்கான தீர்வை வழங்க வேண்டும் என்ற அந்த கோட்பாட்டுடன் ஜனாதிபதியாக வந்தவர் இன்று தனது கொள்கை விளக்க உரையிலே தீர்வு திட்டங்கள் சம்பந்தமாக தமிழர்களுக்காக அல்லது தமிழ் பேசும் மக்களுக்கு வழங்கப்படுகின்ற தீர்வு சம்பந்தமாக எந்தவித கருத்தையும் வெளியிடாமையிட்டு தமிழ் மக்கள் மிகவும் மனவேதனை அடைகின்றார்கள். கடந்த காலத்தில் இருந்த ஒவ்வொரு ஜனாதிபதிகளும் பிரதமர்களும் தலைவர்களும் எப்படி மக்களை ஏமாற்றினார்களோ அப்படி இந்த ஜனாதிபதியும் ஏமாற்றுகின்றார் என்ற ஒரு நிலைப்பாட்டை தமிழ் பேசும் மக்கள் எடுத்திருக்கின்றார்கள். இந்த பாராளுமன்றத்திலே பாராளுமன்றம் புதிதாக உருவாக்கப்பட்டு அந்த பாராளுமன்றத்திலே பல உபகுழுக்கள் உருவாக்கப்பட்டு அந்த உபகுழுக்களினூடாக பல அறிக்கைகள் வெளியிடப்பட்டது. அரசியலமைப்பு சபையாக இந்த பாராளுமன்றம் மாற்றப்பட்டது. இந்த மாற்றப்பட்ட அல்லது ஒழுங்கமைக்கப்பட்ட இந்த குழுக்களின் அறிக்கை சம்பந்தமாக எந்த விடயங்களையும் ஜனாதிபதி அவர்கள் வெளியிடவில்லை, அதன் முன்னேற்றகரமான செய்தியை வெளியிடவில்லை. அந்த அறிக்கையின் மூலம் என்ன நடக்கப் போகின்றது என்ற விடயத்தை வெளியிடாமையிட்டு எமது மக்கள் மிகவும் மனவேதனை அடைகின்றார்கள். உண்மையிலே தமிழ் மக்களுக்கான ஒரு தீர்வு திட்டம் வேண்டுமென்று இரண்டு பெரும்பான்மை கட்சியினரும் சொல்லி வந்த இந்த நேரத்திலே, அது ஐக்கிய தேசிய கட்சியாக இருக்கலாம் அல்லது ஸ்ரீலங்கா சுதந்திர கட்சியாக இருக்கலாம், சிறுபான்மை மக்களுக்கான பிரச்சனை இருக்கின்றது, அவர்களுக்கான தீர்வு வழங்க வேண்டும் என்ற நிலைப்பாட்டை இந்த பாராளுமன்றத்திலே அனைத்து உறுப்பினர்களும் கதைத்திருக்கின்றார்கள். ஆனாலும் வாய்ப்பேச்சிலேதான் இந்த தீர்வு திட்டமும் தங்களது கருத்துக்களையும் வெளியிட்டார்களே ஒழிய உள்ளார்ந்த ரீதியாக பாதிக்கப்பட்ட எமது மக்களுக்கான தீர்வு திட்டத்தை வழங்க வேண்டும் என்ற அந்த எண்ணப்பாடு இல்லாதிருப்பது மிகவும் மனவேதனைக்குரியதொன்றாக இருக்கின்றது. உண்மையிலே இந்த பாராளுமன்றத்திலே அந்த உண்மையை வெளிக்கொண்டு வர வேண்டிய ஒரு நிலைப்பாடு இருக்கின்றது. அப்படி இந்த நாட்டு மக்களுக்கு அல்லது எமது சிறுபான்மை சமூகமான தமிழ் சிங்கள மக்களுக்கு வெளிப்படுத்த வேண்டிய ஒரு காலத்தின் கட்டத்தில் இருக்கின்றோம். இந்த நாட்டிலே ஒரு சிறந்த முறையாக அந்த சமஷ்டி முறையிலான ஆட்சி என்பது நிறுவப்பட வேண்டும். ஒற்றை ஆட்சி என்பது நீக்கப்பட்டு சமஷ்டி முறையிலான ஆட்சி வழங்கப்படுகின்ற அந்த முறை இருக்குமென்றால் இந்த நாட்டிலே எந்தவித பிரச்சனையும் இல்லாமல் இந்த நாடு செழிப்பாக தனது பொருளாதாரத்தை சிறந்த கட்டமைப்புடன் கொண்டு செல்லக்கூடிய ஒரு நாடாக மாற்ற முடியும். அந்த வகையிலே ஒரு தனிநபர் சட்ட மூலம் கொண்டு வரப்பட வேண்டிய அவசியம் இந்த பாராளுமன்றத்திலே இருக்கின்றது. அதாவது இந்த நாட்டுக்கு சமஷ்டி முறையிலான ஆட்சியை கொண்டு வந்து வடகிழக்கு பிராந்தியங்களை ஒன்றிணைத்து அந்த பிராந்தியங்களுக்கு கூடுதலான அதிகாரங்களை கொடுக்க வேண்டிய நிலைப்பாடு இருக்கின்றது. அப்படி அதிகாரங்களை கொடுக்கப்படுகின்ற பொழுதுதான் இந்த நாடு ஒரு சுயிட்சமான ஒரு எதிர்காலத்தை வழிநடத்தக்கூடிய ஒரு நாடாக மாறும் என்பது எந்தவித ஐயப்பாட்டுக்கு இடமில்லாமல் இருக்கின்றது. அந்த வகையிலே புதிதாக தனிநபர் சட்டம் மூலம் கொண்டு வரப்பட்டு இந்த பாராளுமன்றத்திலே யார் இந்த தீர்வு திட்டங்களுக்கு ஆதரவாக இருக்கின்றார்கள் அல்லது அதற்கு எதிராக யார் இருக்கின்றார்கள், போலியாக யார் கத்துகிறார்கள், அல்லது உண்மையான மனநிலையோடு சிறுபான்மை மக்களுக்கு தீர்வு திட்டம் வழங்க வேண்டும் என்று யார் இருக்கின்றார்கள் என்ற விடயத்தை எமது மக்களுக்கு வெளிப்படுத்தக்கூடிய ஒரு சந்தர்ப்பமாக இருக்கும் இந்த பாராளுமன்றத்திலே. அந்த பிறனை கொண்டு வர வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. வருகின்ற மாகாண சபை தேர்தலுக்கிடையிலே இந்த பாராளுமன்றத்தின் ஊடாக வடகிழக்கிலே இருக்கின்ற மக்களுக்கான அவர்களுக்கான அந்த தீர்வு திட்டம் வழங்கப்பட வேண்டும். அப்படி வராமல் விட்டால் நாங்கள் இந்த பாராளுமன்றத்திலே தனிநபர் பிறனை கொண்டு வர வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. அப்படி கொண்டு வந்து இங்கிருக்கின்ற அந்த தீர்வு திட்டங்களுக்கு எதிராக இருக்கின்ற தமிழ் மக்களுக்கு எதிராக இருக்கின்ற சிறுபான்மை மக்களுக்கு எதிராக இருக்கின்ற நபர்களை நாங்கள் தோலுறுத்தி காட்ட வேண்டும். அந்த கருப்பாடுகளை வெளிக்கொண்டு வர வேண்டிய கடமைப்பாடு இருக்கின்றது. அந்த வகையிலே நாங்கள் எமது மக்களுக்கான தீர்வு திட்டத்தை கொண்டு வர வேண்டும்.
Honorable member, your time is over.
ஜனாதிபதி ஜனாதிபதி அவர்கள் தனது கொள்கை விளக்க உரையிலே காணி விடயங்களை பற்றி சொல்லியிருந்தார். காணி விடுவிக்கப்பட்ட விடயங்களை சொல்லியிருந்தார். 85 விதமான காணிகள் விடுவிக்கப்பட்டதாக சொல்லியிருந்தார். ஆனால் வடக்கு கட்டளத்தளபதி அவர்கள் சொல்லுகின்றார், 75 விதமான காணிதான் விடுவிக்கப்பட்டதென்று. இதில் ஒரு முறை இல்லாத ஒரு விளக்க உரையாக இருக்கின்றது. அது மட்டுமல்ல, கிழக்கு மாகாணத்திலே இருக்கின்ற பல காணிகள் இப்போதும் வன இலாகாக்குள் இருக்கின்றது. எமது மக்களுக்கான தமிழ் மக்களுக்கான காணிகள், நிலங்கள், விவசாய நிலங்கள், ஏனைய விடயங்கள் அனைத்தும் வன இலாகாவினிலே பிடிக்கப்பட்டிருக்கின்றது. இன்னும் விடுவிக்கப்படவில்லை. அந்த காணிகளை விடுவிக்க வேண்டிய அவசியப்பாடு இருக்கின்றது. இந்த வகையிலே ஜனாதிபதி அவர்கள் தங்களது நிலைப்பாட்டில் இருந்து மாறக்கூடாது. எப்படி அவர் 2015 ஜனவரி 8 இந்த ஜனாதிபதியாக வருகின்ற பொழுது தனது தமிழ் மக்களுக்கான தீர்வை வழங்க வேண்டும் என்று வந்தாரோ அதே நிலைப்பாட்டிலிருந்து அவர் மாறக்கூடாது. அந்த நிலைப்பாட்டுடன் எமது மக்களுக்கான தீர்வை எட்டி தரும் வரை அவர் ஓயக்கூடாது. பெரும்பான்மை இனத்தவர்களின் வாக்குகளை பெற வேண்டும் என்பதற்காக அவர் தனது நியாயமான கோரிக்கையை மறக்க கூடாது என்பதனை கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன்.
தேங்க்யூ. தேங்க்யூ வெரி மச். கரு மஹிந்த சமரசிங்க மத்துமா.
கரு மூலாசனாரூட மந்திரிதுமணி, சம்பிரதாய கட்டியட்ட பார்லிமெண்ட்டுவ அத்திட்டோவலா நெமதோராக் பார்லிமெண்ட்டுவ பட்டாங்கன் அவஸ்தாவேதி ரட்டே ஜனாதிபதி வரைய ஹட்டியட்ட ஏ ஆரம்பக தினே ஜனாதிபதி வரையாகே பிரகாஷே பார்லிமெண்ட்டோடு இதிரிபத் வேணும். ஏ இதிரிபத் கிரீம அட்டவெனிதா மே பார்லிமெண்ட்டுவே சித்தமுனா அட்டவெனி பார்லிமெண்ட்டுவே தெவெனி சசிவாரே ஆரம்ப கிரீமத் சமது அப்பி அப்பே ரட்டே ஜனதாவ சித்தும் பெத்தும் தியா பெலுவாம ஜனதாவ கட்டுத்து கர்ண ஆக்காரிய தியா பெலுவாம அப்பிட பேனவா யம்கிசி වැඩක් කරහම රට වෙනුවෙන් ඒ වෙලාවේ සමහරු එක ප්‍රශංසාවට ලක් කරනවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ ඒක අමතක වෙනවා. ඒක තමයි අපි දැකලා තියෙන සම්ප්‍රදාය. ඉතින් අපිටත් සිද්ධ වෙනවා මෙවැනි අවස්ථා ප්‍රයෝජනයට අරගෙන ජනතාවට මතක් කරලා දෙන්න මේ පහුගිය අවුරුදු තුනාමාරක වගේ කාලයක් තුලදී රටේ ජනාධිපතිවරයා හැටියට රජයේ ප්‍රධානිය හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරපු සේවය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න කැමති 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා හැටියට පත්වීමත් සමගම එතුමාට නොයෙකුත් අභියෝග බාරගන්න සිදු වුණා. ඒ අභියෝග අතර ප්‍රධානම අභියෝගයක් හැටියට අපි ඒ වෙලාවේ දැක්කේ මාර්තු මාසයේ ඒ වර්ෂයේ 2015 මාර්තු මාසයේ ජනීවා මානව හිමිකම් කවුන්සලයේ ඉදිරිපත් කරන්න නියමිතව තිබුණු වාර්තාව පිළිබඳව මොන වගේ ක්‍රියාමාර්ගයක් අපි ගත යුත්තද කියලා. අපි දන්නවා යුද්ධය ඉවරවීමත් සමගම අපිට ජාත්‍යන්තරයේ විශාල අභියෝගවලට මුහුණ පාන්න සිදු වුණා. අපි නිරන්තරයෙන්ම ඒ කාලේ ජනීවා ගිහිල්ලා ඒ මානව හිමිකම් කවුන්සලයට සම්බන්ධ වෙලා සහභාගි වෙලා මම අවුරුදු 10ක් කිට්ටු වෙන්න අපේ කණ්ඩායමේ නායකත්වයේ දරුවා. ඒ අවස්ථාවලදී අපිට නොයෙකුත් දෝෂාරෝපණවලට යුද්ධය කරන කාලෙත් යුද්ධෙන් පස්සෙත් නොයෙකුත් විවේචනවලට අසත්‍ය ප්‍රකාශවලට අපිට රට වෙනුවෙන් මුහුණ දෙන්න සිදු වුණා. අපිට මතකයි ඒ ජාත්‍යන්තර බලපෑම් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට හිටපු මහලේකම් බංකිමූන් මහත්මයා විශේෂඥ කොමිටුවක් පත් කරලා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් කොහොමද ලබා ගත්තේ කියලා. ඒ විශේෂඥ කොමිටුවේ ප්‍රධාන චරිත දෙක තමයි දරුස්මාන් කියන චරිතයයි යස්මින් සූකා කියන චරිතයයි. මේ දෙන්නා අදත් ශ්‍රී ලංකාව පිළිබඳ නොයෙකුත් වැරදි මත ඉදිරිපත් කරනවා, වැරදි චෝදනා ඉදිරිපත් කරනවා කියන එක මම මතක් කරලා දෙන්න කැමතියි. මේ දෙපළයි තව විශේෂඥයෙකුයි එකතු වෙලා වාර්තාවක් හැදුවා. මේ වාර්තාව හදන්න ලංකාවට ආවේ නැහැ. මේ වාර්තාව නිව්යෝර්ක් නගරේ ඉඳලා ඊමේල් හරහා ෆැක්ස් හරහා ජාත්‍යන්තරයේ ඒගොල්ලෝ තෝරගත්ත අයගෙන් ලිපි ලබාගෙන මේ වාර්තාව හදලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට බාර දුන්නා. අපි දන්නවා මේ වාර්තාවේ මොන වගේ චෝදනා අපිට එල්ල වුණාද කියලා. අසත්‍ය චෝදනා. වැරදි සංඛ්‍යාලය ගැන පදනම් කරගෙන අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා, සිවිල් ජනතාව හිතාමතා ඝාතනය කරා කියලා, ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට හිරිහැර කරදර කරා කියලා, ලිංගිකතවර කරා කියලා මේ වාර්තාවේ ඇතුල් කරලා තිබ්බා. ලංකාවට ඇවිල්ලා නෙවෙයි මම නැවතවරක් මතක් කරන්න කැමතියි මේ වාර්තාවේ හැදුවේ නිව්යෝර්ක් නගරේ ඉඳලා. දැන් මේ වාර්තාව බංකිමූන් මහත්මයාට ඉදිරිපත් කරාට පස්සේ ඒ ජාත්‍යන්තර බලපෑම් කරපු අය මේ දේශපාලන න්‍යායපත්‍රය ජාත්‍යන්තර ඉඳලා ක්‍රියාත්මක කරන්න නායකත්වයේ දුන්න අය තත් කරා මේ වාර්තාව ජනීවා මානව හිමිකම් කවුන්සලයට ගේන්න පස්ස දොරේ. මොකද ජනීවා මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් 47ක් ඉන්නවා. ඒ 47 එකතු වෙලා ගත්ත තීරණයකට අදාළ වාර්තාවක් පමණයි මානව හිමිකම් කවුන්සලයට ගේන්න පුළුවන් නිල වශයෙන්. මේගොල්ලෝ බැලුවා ඒක මානව හිමිකම් කවුන්සලයේ තුලින් ආපු යෝජනාවක් නෙවෙයි නිසා පස්ස දොරෙන් ඒක කොහොම හරි මානව හිමිකම් කවුන්සලයට ගෙනත් ඒ සමාජික රටවල් වලට ඒක බෙදා හැරලා නොම්බරයක් එක්ක නිල වශයෙන් මේක අනුමත කරගන්න මානව හිමිකම් කවුන්සලයේ තුල අපි ඒකට මූණ දුන්නා. අපි ඒක නැවැත්තුවා. මේ වගේ දේවල් එක්ක තමයි සමහර බලවත් රටවල් සාකච්ඡා කරන්න පටන් ගත්තේ. අපි ශ්‍රී ලංකා රජයට පාඩමක් උගන්වන්න ඕනේ, ශ්‍රී ලංකා රජය දනගස්සන්න ඕනේ, අපිට උමනා විදිහට මේ රට පාලනය කිරීම අපි ඒ හරහා කළ යුතුයි කියලා සංවිධානාත්මකව මේගොල්ලෝ ආර්ථික සම්බාධක ගැන කතා කරන්න පටන් ගත්තා. මේ පසුබිමත් එක්ක තමයි අවුරුදු දෙකකට ඉස්සලා ඡන්දයකට ගියේ. ජනාධිපති මැතිවරණය පවත්වන්න තීරණය කරේ මේ පසුබිමත් එක්ක. ලංකාවේ කේන්ද්‍රයේ දිහා නෙවෙයි බැලුවේ, ජනීවා කේන්ද්‍රයේ දිහා බැලුවේ. මොකද ආර්ථික සම්බාධක පැනෙව්වනම් ලංකාවට, එතකොට ජනතාව පාට බහිනෝ. එතකොට යුද්ධ ජයග්‍රහණය කරත් ජනතාවගේ බඩට පහරක් වැදුනහම ජනතාව නතර කරගන්න බැරි වෙනවා. මේකට බා වෙලා තමයි අවුරුදු දෙකකට ඉස්සලා ඡන්දෙකට ගියේ. ඔක තමයි ඇත්ත තත්ත්වය. එතකොට මේ අභියෝගය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බාරගන්න සිද්ධ වුණා ජනවාරි 8 වෙනිදා. එතුමා වහම ක්‍රියාත්මක වුණා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාවත් සම්බන්ධ කරගෙන. එතුමා මාර්තු මාසේ ජනීවා මානව හිමිකම් කවුන්සලයේ රැස් වෙනකොට එතුමා සමත් වුණා. එතුමාගේ රජය සමත් වුණා අවුරුද්දක් කල්ලිල්ල ගන්න ඒ සංහිඳියාවට යන ගමන ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල පෙන්වන්න ජාත්‍යන්තරයට. එතුමා රාජ්‍ය නායකයන්ට කතා කරලා, මෙහි ඉන්න තානාපති අංශවලට කතා කරලා, එතුමා කිව්වා මේක අසාධාරණයි මේ වාර්තාව ගෙන්න ගන්න එක, මාර්තු මාසේ මේක සාකච්ඡා කරන එක, මේ විදිහේ වාර්තාවක් සම්මත කරගන්න එක අපිට අවස්ථාවක් දෙන්න, මේ සංහිඳියාවට යන ගමන ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල පෙන්වන්න. අපිට මාස දෙකෙන් ඒක පෙන්වන්න බෑ, අපිට අවුරුදු කීපයක් කියයි. ඒ නිසා මේ වාර්තාව ගන්න එපා කියලා එතුමා කරපු ඉල්ලීමට ජාත්‍යන්තරයේ සලකලා ඒක ඉල්ලීම පිළි අරන් ඒ වාර්තාව ඉදිරිපත් කරේ නැහැ. 2015 මාර්තු මාසේ අවුරුද්දක් කල් දැම්මා. ඒ අවුරුද්ද කාලය තුලදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයේ දුන්න ඒ සංහිඳියාවට යන ගමන සාර්ථකව ක්‍රියාත්මක කරන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තව පැත්තකින් ඒකට ශක්තිය දුන්නා. ඒ අනුව තමයි ඇත්ත වශයෙන්ම අපිට ක්‍රමානුකූලව ජාත්‍යන්තරයේ පිළිගැනීමක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. සමහරු මෙතන නැගිටලා කියනවා මොකක්වත් කරේ නැහැ, අවුරුදු 3 මාසක් ඉඳලා පෙන්වන්න අපිට මොකද්ද කරේ කියලා. මේකම ඇති ඇත්ත වශයෙන්ම පෙන්වන්න ඒ ජනවාරි 8 වෙනිදා විප්ලවයත් සමග ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අපේ රණවිරුවන් මෙතෙක් ආරක්ෂා කරා වගේම ඉදිරියටත් ආරක්ෂා කරන්න අපි සමත් වෙනවා කියන එක. ඒකම ඇති මේ රටේ ජනතාවට පෙන්නුම් කරන්න අපි නිකන් හිටියේ නැහැ. ලොකු ආර්ථික විනාශයක් ඇති වෙන්න ගිය අවස්ථාවෙන් අපි මිදිලා ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව අපි දැන් ගමනක් යන්න පටන් අරන් තියෙනවා කියලා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට නෙවෙයි. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ එහෙට ගිහිල්ලා නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට ගිහිල්ලා රාජ්‍ය නායකයෝ හමු වෙලා අතරත දීලා කරට අත දාගෙන පින්තූරු අරගෙන මේවට ලකුණු ලැබෙන්නේ නැහැ. මේවා తాවකාලිකයි. ඒ වෙලාවේ වෙන දේවල්. ලකුණු ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම යම් කිසි වැඩ කොටසක් කරාම. ඒවා වාර්තා කරන්න මේ තානාපති කාර්යාලය සතියකට සැරයක් කටයුතු කරනවා. දේශපාලන වාර්තා ඒ අයගේ අගනුවර වලට එවනවා. ඒගොල්ලෝ විග්‍රහ කරනවා පවතින රජයේ මොන ආකාරයෙන්ද සංහිඳියාවට යන ගමන ශක්තිමත් කරන්න කටයුතු කරන්න කියලා. ඒගොල්ලන්ට බොරු කරන්න බෑ. කරපු දේවල් අනුව තමයි ඒ වාර්තා පිළියෙල කරන්නේ. එතකොට ඒ කරපු දේවල් නිසාම ඒ හැසිරීම නිසාම අද ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමකට ශ්‍රී ලංකාව ලක් වෙනවා වෙලා තියෙනවා. අපි කොන් වෙලා හිටපු අවස්ථාවෙන් අපි වෙන් වෙලා ඉවත් වෙලා එතනින් අද මුළු ජාත්‍යන්තරයේම අපිට විශාල පිළිගැනීමක් අපිට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න අපි සමත් වෙලා තියෙනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. එතකොට මේ අතරතුරේදී තමයි ජනීවා මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47ම එකතු වෙලා යෝජනාවක් සම්මත කරගත්තේ මේ සංහිඳියාවට යන ගමන වගවීම මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක පදනම් කරගෙන. ඒ යෝජනාවේ එක වගන්තියක් තිබ්බා. ස්වාධීන අධිකරණයක් අපේ රටේ නැති නිසා ජාත්‍යන්තර විනිසුරුවරු ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියලා. මේ වගන්තිය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වෙනවත් එක්කම එතුමා විවෘත ප්‍රකාශයක් කරා. එතනින් නැවතුනේ නැහැ. එතුමා ජාත්‍යන්තරයටත් ගිහිලා ඒක කිව්වා. එතුමා කිව්වා අපේ රටේ ව්‍යවස්ථාවේ අපේ රටේ නීති රීතිවල කිසිසේත්ම ඉඩකඩක් නැහැ ජාත්‍යන්තර විනිසුරුවරු ලංකාවට ගෙනත් ඉවල්ලා යුද්ධය කරපු හැටි ගැන පරීක්ෂණයක් පවත්වා. එතුමා ඊටත් වඩා ඔබට ගිහිල්ලා එතුමා කිව්වා අපේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් මේ රට බේරගන්න දරුණුම ත්‍රස්තවාදියකින් කටයුතු කරා. අපේ හමුදාවේ කිසි අවස්ථාවක ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධයක් කරන්න. ඒ නිසා මම මේ පුටුවේ ඉන්නකම් කවදාක්වත් මේ රණවිරුවෝ පාවා දෙන්නේ නැහැ කියන එක. එතුමා ඍජු එක කරා. එතුමා හිතුවේ නැහැ එතුමාගේ ජාත්‍යන්තර පිළිගැනීම ගැන. එතුමා හිතුවේ නැහැ මේ ප්‍රකාශය කරොත් එතුමාගේ ලකුණු කැපෙයි කියලා බටහිර රටවල්වල. එතුමා රට ගැන හිතලා අපිට අද නිදහස ලබා දෙන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු ඒ රණවිරුවෝ වෙනුවෙන් එතුමා රටේ නායකයෙක් හැටියට බොහොම එඩිතර නිර්භීත ප්‍රකාශයක් කරා. එතකොට ඒකට ලකුණු දෙන්නේ නැද්ද මේ රටේ ජනතාව? අගමැතිතුමත් ඒ වගේම ප්‍රකාශයක් කරා. ඉතින් මේවා තමයි අපේ රජය මේ පහුගිය අවුරුදු තුනමාරේ ඒ බාරගත්ත අභියෝගයන් එක්ක මේවා තමයි කරලා පෙන්නලා තියෙන්නේ. 19 වෙනි සංශෝධනය ගේන්න තීරණය කරාට පස්සේ ජනාධිපතිවරයාගේ අස්සනින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා බලතල රාශියක් ඉවත් කරන්න එතුමා සූදානම් කියලා. කැබිනට් මණ්ඩලය ඒකමතිකව ඒකට අනුමැතිය දුන්නා. ඊට පස්සේ ඒ පනත ඉදිරිපත් වෙනකොට අපේ ව්‍යවස්ථාවේ 126 වගන්ති යටතේ අවස්ථාවක් තියෙන ඕනම පුරවැසියෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න ශේෂ්ඨ අධිකරණයට ගියාම ශේෂ්ඨ අධිකරණය කිව්වා මේ සියල්ලම ඉවත් කරන්න බෑ යෝජනා කරලා තියෙන සියල්ලම ඒ බලතල ඉවත් කරන්න බෑ සමහර බලතල ඉවත් කරනවා නම් තුනෙන් දෙකක් විතරක් මදි ජනමත විචාරණයකට යන්න සිද්ධ වෙනවා කියලා කිව්වට පස්සේ තුනෙන් දෙකෙන් ඉවත් කරගන්න පුළුවන් ඉවත් කරන්න පුළුවන් බලතල ඉවත් කරගත්ත 19 වෙනි සංශෝධනයේ හරහා මෑත ඉතිහාසයේ මම නම් අහලා නැහැ කිසිම ජනාධිපතිවරයෙක් රටේ නායකයෙක් ස්වේච්ඡාවෙන්ම තමන් සතු ව්‍යවස්ථාවෙන් තමන්ට දීලා තියෙන බලතල අඩු කරන්න පියවර ගන්න කටයුතු කරන්න ඉදිරිපත් වෙනවා කියලා කිසිම නායකයෙක් එහෙම කරේ නැහැ ඕවට තමයි ලකුණු දුන්නේ ජාත්‍යන්තරේ 19 වෙනි සංශෝධනයේ ගේනකොට තමුන්වන්සලා අපේ මුලසනරුවේ මන්ත්‍රීතුමා දන්නවා පාර්ලිමේන්තුව දන්නවා මේ පාර්ලිමේන්තුවේ තිබුණු සංයුතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයේ තිබ්බේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුමා මතක් කරලා දුන්නා ඒ වෙලාවේ මන්ත්‍රීවරු 47යි හිටියේ එතකොට තුනෙන් දෙක ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාගේ ඡන්ද ලබා ගන්න සිද්ධ වුණා ජනාධිපතිතුමා පැය 72ක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රැඳිලා හැම මන්ත්‍රීවරයෙකුටම කතා කරලා හැම මන්ත්‍රීවරයෙක්ගේම සහයෝගය ලබා ගන්න ඍජුව කටයුතු කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු 147න් එක්කෙනයි විරුද්ධව ඡන්දෙ දුන්නේ සරත් වීරසේකර. අනිත් සියලුම දෙනා ඡන්දෙ දුන්නා. ඒ නිසා තමයි 19 වෙනි සංශෝධනය සම්මත වුණේ. 19 වෙනි සංශෝධනයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වුණා. නීතියේ ආධිපතිත්වය තවදුරට ශක්තිමත් වුණා ස්ථාවර වුණා ස්වාධීන කොමිසම් බිහි වුණා මේවට ලකුණු දුන්නා මේවා ක්‍රියාවන් මේවා වචනවලට සීමා නොවුණු දේවල් කරලා පෙන්නුවා කොහොමද යහපාලනය ස්ථාපිත කරන්න කියන එක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කියන එක මේවා සමහරුන්ට අමතකයි අද වෙනකොට අහනවා මොකද්ද කරේ කියලා. මේවා තමයි මේ පහුගිය අවුරුදු තුනා මාර්ග කාලයක් තුරදී කරලා තියෙන්නේ. බැඳුම් කර කොමිසම පිළිබඳ රටේ කතිකාවක් ඇති වුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා ස්වාධීන කොමිසමක් පත් කරා. එතුමාගේ බලතල ව්‍යවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන. ඒ වෙලාවේ සමහරු කිව්වා මේක කුණු ටික කාපට් එක යටට අතුගාලා දැමමක් කියලා. මේක මොකක්වත් වෙන්නේ නැහැ. මේක වංචාව වහන්න කරපු දෙයක්, කල් ගන්න කරපු දෙයක් කියලා. අන්තිමට මොකද වුනේ? රටේ අගමැතිවරයා පවා ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දුන්නා. රටේ අගමැතිවරයාට යන්න එපා කියලා ජනාධිපතිතුමා කිව්වේ නැහැ. ජනාධිපතිතුමා ආරක්ෂාව දුන්නේ නැහැ. අගමැතිවරයා ඉල්ලුවේ නැහැ ආරක්ෂාවක්. අගමැතිවරයා ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දුන්නා. අමතිවරේ ඉල්ල අස්සුණා තමන්ගේ නම පිරිසුදු කරගන්නක. එතුමා හිතුවා මම මේ අමාත්‍යංශයේ හිටියොත් බලපෑමක් සමහරු කියයි මං කරා කියලා මේ පරීක්ෂණ වලට. මං අයින් වෙනවා කියලා ස්වේච්ඡාවෙන් අයින් වුණා. දැන් වාර්තාව දිහා බැලුවම එතුමාගේ සම්බන්ධතාවයක් නැහැ. ඒ බැඳුම් කර කොමිසමේ කටයුතු වලට වෙන මොකක් හරි චෝදනාවක් ඒක වෙනම දෙයක්. හැබැයි වගේම එක්සත් ජාතික පක්ෂයේ තවත් ප්‍රබල ඇමතිවරු දෙන්නෙක් සභාපති එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දුන්නා. මේගොල්ලෝ හැංගුන්නේ නැහැ. මේගොල්ලෝ ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා ගන්න ගියේ නැහැ මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. බය නැතුව ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒකයි යහපාලනය කියන්නේ. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒකයි විනිවිදභාවය කියන්නේ. මේවා අමතක වීම තමයි ප්‍රශ්නේ. දැන් ඒ බැඳුම් කර කොමිසමට සම්බන්ධ ප්‍රධාන දෙන්න අද රිමන්ඩ් භාරය. අදත් මම දැක්ක පණිවිඩයක් වෙලා තිබ්බා. මේයි 24 වෙනිදා වෙනකන්ද කොහෙද? තවදුර රිමන්ඩ් කරන්න තීරණයක් කරන් තියෙනවා. අධිකරණය අද තිබුණු තත්ත්වයට වඩා ස්වාධීනයි. අගමිනිස්තුරුවරයාව අයින් කරන්න බලපෑම් කරන්න නැහැ. ජනාධිපතිවරයාට අවුරුදු 5ද 6ද තියෙන්නේ කියන එක ජනාධිපතිවරයාම ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අර්ථකථනයක් ඉල්ලපු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ ස්වාධීනව බලකෝ අවුරුදු 5යි කියලා. ජනාධිපතිවරයා ඒකට හිස නැව්වා, ඒක බාරගත්තා. ඒක නෙවෙයිද ප්‍රජාතන්ත්‍රවාදී? ඒක නෙවෙයිද නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා කියන එකේ හොඳ උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔව්. මේ විදිහට වැඩ කරනකොට ජාත්‍යන්තරයේ විශාල වශයෙන් අපිට ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක රටට හොඳයි. මේවා තමයි අත් වශයෙන්ම මේ පහුගිය වකවානුවේ අපි කළේ. ඒ වගේම අපි දන්නවා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කරන්න කියලා ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙත් තියෙනවා. අපි ඒකට එකඟ වුණා. දැන් ඒ කාර්යාලය ස්ථාපිත කරලා තියෙනවා. ඒ කාර්යාලයේ කොමසාරිස්වරුන්ගේ නම් තෝරාගත්තේ ජනාධිපතිවරයා නෙවෙයි. ඒ කාර්යාලයේ කොමසාරිස්වරුන්ගේ නම් තෝරාගත්තේ ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලය. මණ්ඩලයේ ස්වාධීනව කටයුතු කරන ව්‍යවස්ථාදායක මණ්ඩලයේ 19 වෙනි සංශෝධනයේ යටතේ නම් එවුවම ජනාධිපතිවරයාට පුළුවන් වෙන්නේ සති දෙකක් පමණයි ඒක ප්‍රමාද කරන්න. සති දෙක ඉවරුනේ හැටිය ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් එවලා තියෙන නම් ටිකේ ඒ නම්වල ඉන්න කොමසාරිස්වරු පත් වෙනවා. ඒක තමයි වෙනස. කලින් මේවා කතා කරලා සැලසුම් කරලා කරපු දේවල් අද ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ඒවට ලකුණු අපිට ලැබිලා තියෙනවා. දැන් අද මේ වෙනකොට අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. උතුරේ මේ වෙනකොට ඒ සාක්කි ගන්න පටන් ගන්න තියෙනවා. මම අහගෙන හිටියා අපේ මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කොඩිස්වරන් මන්ත්‍රීතුමා කියනවා ජනාධිපතිවරයා ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරා මොකද දෙමළ ජනතාවට කරන්න යෝජනා කරේ කියලා. මම එතුමාගේ අවධානය යොමු කරනවා 18 වෙනි පිටුවට. එතුමා මේක කියවන්න ඕනේ. ජනාධිපතිතුමා මෙහෙම කියනවා, ස්ථාවර රටක පදනම ජාතික සංහිඳියාවයි. සැබෑ ජාතික සංහිඳියාව ඇතිකරලීම සඳහා සමානත්ව පදනම් කරගත් දේශපාලනික තීන්දුව තීරණ ගැනීමේ ව්‍යුහයන් හඳුන්වා දීම වැදගත් වන්නේය. එම අරමුණ ජය ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවයක් යයි මම විශ්වාස කරමි. කුමන විවේචන තිබුණද උතුර නැගෙනහිර ජනතාවගේ නොසන්තුෂ්තාවයේ ස්ථීර වශයෙන් සමනය කිරීම සඳහා එදා මෙදාතුර ජනතාවගේ කැමැත්ත හා එකගතාවය මත කිසියම් දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණය විය යුතුය. තවත් එතුමා ඒ පිළිබඳ විග්‍රහ කරනවා. කරුණාකරලා මේවා කියවලා ඇවිල්ලා මෙතන කතා කරන්න. හිතන්න එපා ජනාධිපතිතුමා තමුන්නාන්සේලාව අමතක කරා කියලා. අද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක තේරීම්කාරක සභාවක් පත් වෙලා තියෙනවා. ඒ තේරීම්කාරක සභාව හරහා මමත් ඒ තේරීම්කාරක සභාවේ අනුකොමිටුවක සභාපතිවරයා හැටියට කටයුතු කරා. මානව හිමිකම් අනුකොමිටුවේ අපේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාව හරහා ජනතාවගේ අයිතිවාසිකම් තවත් ශක්තිමත් කරන්න අපි යෝජනා ගණනාවක් ප්‍රගතිශීලී යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. කලින් දේශපාලන අයිතිවාසිකම් ගැන පමණයි අපි මූලික අයිතිවාසිකම් ගැන කතා කරනකොට කතා කරේ. අපි යෝජනා කරලා තියෙනවා දැන් ආර්ථික සමාජ අයිතිවාසිකම් උත් ගේන්න ඕනේ කියලා, ඒවත් ව්‍යවස්ථාවට ඇතුල් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ බොහොම ප්‍රගතිශීලී දූරදර්ශී යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ වාර්තාව හරහා. ඉතින් මේ වැඩපිළිවෙල හරහා ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ඉදිරිපත් කරපු අදහස අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි අපි සංහිදියාව ගැන කතා කරනකොට අපි කතා කරන්නේ පුළුල් සංහිදියාවක් ගැන. හැබැයි මතක තියාගන්න යම් කිසි විසඳුමකට දේශපාලන විසඳුමකට අපි පියවර ගන්නවා නම් ඒ දේශපාලන විසඳුම උතුරටයි නැගෙනහිරටයි පමණක් සීමා වෙන්න බෑ. උතුරේ නැගෙනහිරේ ජනතාව චුචකින්න උතුරේ නැගෙනහිර ජනතාව පිළිගන්නවා වගේම දකුණ ජනතාවත් පිළිගන්න ඕනේ. එතකොට තමයි පවතින දේශපාලන විසඳුමකට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ ජනාධිපතිතුමාට ආත්ම ශක්තියක් තියෙනවා. ඇවිල්ලා මේ කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී උතුරේ නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව පිළිබඳවත් අදහස් ඉදිරිපත් කරන්න එතුමා ඒ ජනතාව අමතක කරලා නැහැ. අපි අමතක කරලා නැහැ. අපිට ඕනේ පවතින සාමයක් මේ රටේ ක්‍රියාත්මක කරන්න. ඒගේ දේශපාලන බලාපොරොත්තු තියෙනවා. දේශපාලන බලාපොරොත්තු වලට අපි විසඳුම් දෙන්න ඕනේ. හැබැයි ඒක දෙන්න ඕනේ ඒකීය රාමුවක් තුල. අද සම්බන්ධන් විපක්ෂ නායකතුමා ගැන කතා කරනකොට TNA නායකයා ගැන කතා කරනකොට එතුමා අන්තවාදියෙක් නෙවෙයි. එතුමත් එක්ක වැඩ කරන බොහෝ දෙනා අන්තවාදී නෙවෙයි. ඒ අය මධ්‍යස්ථව හිතන අය. ඒ අය මේ රටේ ඒකීයභාවය පිළිගන්න සූදානම් අය. මේ රටේ ස්වාධීනත්වය බෞමික අඛණ්ඩතාවය පිළිගන්න සූදානම් අය. මේ අයව අතාරින්න බෑ අපිට. මේ අය ශක්තිමත් කරන්න ඕනි අපි. මේ අයට දෙන්න ඕනේ අවස්ථාවක් ඒ අයගේ ජනතාවටත් ගිහිලා කියන්න. අපි රජයත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා අපි මේ අය ඒවා ලබාගෙන තියෙනවා. ඒක වැරද්දක් නැහැ. අපිට ඒකෙන් මිදෙන්න බෑ. 13 වෙනි රාමුව තුල 13 වෙනි සංශෝධන රාමුව තුල අපිට බොහෝ දේවල් තව කරන්න පුළුවන්. මම පටන් ගත්තේ මගේ දේශපාලන ජීවිතය 1988 පළවෙනි පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට. මම බොහොම ආඩම්බරෙන් කියන්න කැමතියි තමුන්නාන්සේලත් මේක දැනගන්න ඕනේ. වර්තරාජ පෙරුමාල් නෙවෙයි මේ රටේ පළවෙනි ප්‍රඥප්තිය ගෙනාවේ, මමයි ගෙනාවේ. මාර්ග සංවර්ධන අධිකාරිය බිහි කරලා බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය බිහි කරලා මේ බස්නාහිර පළාතේ මේවා ඊට පස්සේ අනිත් පළාත් සභා කොපි කරා. අපි ලොකු සටනක් දුන්නා ඒ කාලේ 13 වෙනි සංශෝධනය හරියට අධ්‍යයනය කරලා ඒ නීති රීති ගේන්න. එඩ්වර්ඩ් ගුණසේකර අපේ මූලාසනාරූඪ මන්තුමා දන්නවා. එතුමත් මාත් එක්ක පළාත් සභාවේ හිටියා කාලයක්. පළවෙනි ගැසට් පත්‍රය මේ නිකුත් කරේ මම. පළාත් සභා ඉතිහාසයේ පළවෙනි ආදායම් මාර්ගය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට රූට් පර්මිට් දෙන්න පුළුවන් වෙන විදිහට මම ප්‍රඥප්තියක් හදලා ගෙනත් තියෙවෙලා ආදායම් මාර්ගයක් හොයලා දුන්නා. අද විශාල මුදලක් අද පළාත් සභාවේ ඒ හරහා ලබා ගන්නවා. අපි මේ නිකන් හිටියේ නැහැ. අපි මේ අද ඇවිල්ලා පළාත් සභා ක්‍රමය තවදුරට ශක්තිමත් කරන්න ඕනේ කියලා කියන්නේ අත්දැකීම් ඇතිව ඒ පිළිබඳ කටයුතු කරලා හදවතෙන් අපි කතා කරන්නේ මේවා ගැන කතා කරනකොට. මගේ වාර්තාව කාටවත් අභියෝග ලක් කරන්න බැහැ. වාතරාජ පෙරුමාල්ල කොඩිය උස්සලා එතන කෑ ගැහුවට මොකද කරේ? පළාත් සභාවේ මහ ඇමතිවරයා හැටියට කිසිම දෙයක් කරේ නැහැ. මධ්‍යම රජයත් එක්ක හැප්පුණා විතරයි. අපි ඒ අවස්ථාවේදී පෙන්නුවා කොහොමද පළාත් සභාවෙන් බලතල ගන්න කියලා නීති අනුකූලව. තව හුඟක් දේවල් කරන්න පුළුවන්.
ඔබතුමාට
ඒක ඇතුලේ තියෙන ඒවා.
You have 3 minutes more.
Yeah, you wanted to ask me something. You wanted to ask me something.
While speaking, you said Kodi Suren has not read it properly.
Yeah.
But after I have read it properly, I just want to clarify. Now, we are not opposing that Buddhism being the first religion or whatever it is. But as far as the Sinhala culture, President spoke very well, very clearly, that he was giving priority for Sinhala culture. Therefore, what about our culture, Muslim culture, etc., etc.?
I can tell you very clearly, His Excellency the President believes that Sri Lanka is a multicultural, multilingual, multi-ethnic society, multi-religious society. This diversity, I know President's thought on that is our greatest strength. It is through the protection and nurturing of this diversity that the president is talking about
cultivating national unity in this country. So don't ever question the bona fides of the president. I'm not saying that you're questioning. I'm clarifying. And I'm reiterating the fact that we have a president today who respects the diversity of this country. So when someone respects the diversity, when he talks about culture, he also talks about the special cultural peculiarities, the religious peculiarities, the habits that are there in the north and the east and all over the country. Those have to be protected and nurtured. So let me assure you that that is the president's thinking. And what I was actually addressing Mr. MP Koneswaran's statement was that he said there was nothing about the north and the east. That's why I read that paragraph. And the very fact that the president is talking about strengthening the provincial council system and a political solution is in itself a demonstration of his commitment.
Generally, we have a feeling in that matter like that.
Yeah. Can I just finish, sir? තව දෙකක් මම මතක් කරලා දෙන්න ඕනේ මහ බැංකුවේ අධිපතිතුමා අයින් කරලා අලුත් අධිපතිවරයෙක් පත් කරෙත් අධිකාරු ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා එතකොට අද ඒ අධිපතිවරයා බොහොම හොඳට වැඩ කරගෙන යනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න කැමතියි එතකොට සමස්තයක් හැටියට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි බොහෝ දේවල් කරලා තියෙනවා තව දේවල් කරන්න තියෙනවා විශේෂයෙන්ම පුළුල් සංහිඳියාවක් මේ රටේ ස්ථාපිත කරන්න දේශපාලන වමනාවකින් වැඩ කරන ජනාධිපතිවරයෙක් අද පත් වෙලා ඉන්නවා කියන එක මම මතක් කරලා දෙන්න කැමතියි මේ දේශපාලන වමනාව තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරනකොට මම හිතන්නේ බොහෝ ප්‍රශ්නවලට අපිට උත්තර දෙන්නත් පුළුවන් විසඳුම් ලබා දෙන්නත් පුළුවන් ඉදිරියේ
Thank you.
අධිකාරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අපි බොහොම ඉහළ මට්ටමින් පිළිගන්නවා. එතුමාගේ මේ ගෙනියන සාධාරණ වැඩපිළිවෙල ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල තවදුරට ශක්තිමත් කරන්න අපි සියලු දෙනාම රජයේ පැත්තෙන් අත්වැල් බැඳගෙන කටයුතු කරනවා කියන එකත් මතක් කරමින්.
Thank you very much. Thank you very much. Honorable Charles Nirmal Nadam, you have 5 minutes only.
நன்றி. தலைமை தாங்குகின்ற உறுப்பினர்களே ஜனாதிபதியினுடைய கொள்கை விளக்க உரை தொடர்பாக தற்பொழுது நடைபெற்று கொண்டிருக்கின்ற விவாதத்தில் பேச அனுமதித்தமைக்காக நன்றியை தெரிவித்துக் கொள்கிறேன் கௌரவ அமைச்சர் மகிந்த சாமரசிங் அவர்கள் பேசிய பின் எனக்கு பேச கிடைத்தது ஒரு அவர் கூறிய பல விடயங்கள் தொடர்பாக என்னுடைய கருத்தை கூறலாம் என்று நினைக்கின்றேன் அவர் குறிப்பிட்டிருந்தார் கௌரவ ஜனாதிபதி அவர்கள் அரசியல் தீர்வு காலத்தின் தேவை என்பது தீர்வு என்பதை உரையாற்றியதாக காலத்தின் தேவை என்பது அரச தலைவர்கள் ஜனாதிபதி உட்பட பிரதமர்கள் உட்பட அரசியல் கட்சி தலைவர்கள் கூறுகின்ற ஒரு விடயமாக 60-70 வருடங்களாக காலத்துக்கு காலம் அரசியல் தீர்வு காலத்தின் கட்டாயம் என்று கூறுவது அரச தலைவர்களுடைய வழக்கமாக இருக்கிறது ஆனால் இந்த ஜனாதிபதி அவர்கள் தெரிவு செய்யப்படுகின்ற போது ஒரு இந்த நாட்டில் ஒரு அரசியல் தீர்வை நீண்ட காலமாக எங்களுடைய மக்களுக்கு ஏற்படுகின்ற இழப்புகளை நிவர்த்தி செய்வதற்காக ஒரு அரசியல் தீர்வை பெற்று கொடுப்பார் என்ற அந்த நம்பிக்கையில் வாக்களித்த மக்களுக்கு மிகப்பெரியொரு ஏமாற்றமாக இந்த கொள்கை விளக்க உரை அமைந்ததாக நான் கௌரவ அமைச்சர் அவர்களுக்கு தெரிவிக்க விரும்புகின்றேன் அவருடைய ஜனாதிபதியினுடைய உரை வந்து ஒரு மாவட்ட அரசாங்க அதிபர் உரை போன்றுதான் இருந்தது இந்த மாவட்டத்தில் என்னென்ன விடயங்கள் செய்யப்பட்டிருக்கிறது குளங்கள் புனரமைக்கப்பட்டிருக்கிறது வீதிகள் அமைக்கப்பட்டிருக்கிறது இப்படியான கூட்டுகளை உடைய கருத்தாக இருந்ததை ஒழிய மக்களுடைய எதிர்பார்ப்பை மக்களுடைய சிந்தனையை மக்களுடைய பிரச்சனைகளை தீர்க்கின்ற ஒரு கொள்கை விளக்க உரையாக இருக்கவில்லை என்பதை கௌரவ அமைச்சர் மஹிந்த சமரசிங் அவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஆகவே இந்த ஜனாதிபதியினுடைய கொள்கை விளக்க உரை என்பது எங்களுடைய மக்களுக்கு மிகவும் ஏமாற்றமாகவே அமைந்திருக்கிறது. இவ்வளவு காலமாக சந்தேகத்திற்கிடமான முறையில் அரசியல் தீர்வு வருமா வராதா என்று எங்களுடைய மக்கள் ஏங்கிக் கொண்டிருந்த நேரத்தில் அது தன்னுடைய ஆட்சி காலத்தில் வராது என்று சொல்வதைப் போல் இந்த கொள்கை விளக்க உரை இருந்திருக்கிறது என்பதையும் இந்த அமைச்சர்கள் ஜனாதிபதி அவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஏனென்று சொன்னால், இதே பாராளுமன்றத்தில் கௌரவ ஜனாதிபதி அவர்கள் இதற்கு முன்பு உரையாற்றிய போது மிகவும் ஒரு தெளிவான முறையில் உரையாற்றியிருந்தார். அதாவது, வடக்கில் ஒட்டியாட்சி என்றால் பயப்படுகிறார்கள், தெற்கில் சமஷ்டி என்றால் பயப்படுகிறார்கள். ஆகவே இந்த மக்கள் மத்தியில் இருக்கின்ற அச்சங்களை விடுத்து இலங்கையில் இருக்கின்ற எல்லா மக்களும் சம உரிமையில் வாழக்கூடிய வகையில் ஆட்சி முறை மாற்றத்தை கொண்டு வர வேண்டும் என்று மிகவும் தெளிவாக பேசிய ஜனாதிபதி அவர்கள் தற்பொழுது அந்த விடயத்தை ஒரு விடயமாக அல்லாமல் பல விடயங்களுக்கு பிற்பாடு அந்த விடயத்துக்கு முக்கியத்துவம் கொடுக்காமல் மாகாண சபைகளை பலப்படுத்துவது என்றொரு சொல்லை மட்டும் பிரயோகித்துவிட்டு தனது பொறுப்பிலிருந்து தப்பிக்கின்ற ஒரு சூழ்நிலையாகத்தான் இருக்கிறது. அவர் குறிப்பிட்டிருக்க வேண்டும், எனது ஆட்சி காலத்தில் நான் இந்த அரசியல் தீர்வை மக்களுக்கு பெற்றுக் கொடுப்பேன் என்றொரு உறுதிமொழியை அவர் வழங்கியிருந்தால் அது மக்களுடைய சிந்தனைக்கு ஏற்றவாறு அமைந்திருக்கும். அது அவர்கள் முடியாமல் போகின்றது என்றால் பரவாயில்லை, ஆனால் அவர் அதை சற்று கூட சிந்திக்காமல் மாகாண சபையை பலப்படுத்துவது என்ற சொற்றோடு முடித்துவிட்டார். அதற்கு முன்பு பல விடயங்கள் கூறிய ஜனாதிபதி அவர்கள் இந்த விடயத்தை கடைசியாக தொடாமலும் கொண்டு போயிருக்கிறார் என்பதை இந்த சபையில் உள்ள ஜனாதிபதி சார்பானவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். அதே நேரத்தில் இந்த நீண்ட காலமாக எங்களுடைய மாவட்டங்களில் இருக்கின்ற மக்கள் போராட்டங்களுடைய குரல்கள், அவர்களுடைய எழுத்து மூல கோரிக்கைகள், பகிரங்க கோரிக்கைகள், எந்த விதமான கோரிக்கைக்கும் ஜனாதிபதி அவர்கள் பதில் கூறவில்லை. நீண்ட காலமாக மக்களுடைய போராட்டங்களுக்கு பதில் கூறாத ஜனாதிபதி அவர்கள் மாநாக்கதேரர்கள் ஒரு கோரிக்கை விட்டால் அடுத்த நாள் அதை நிறைவேற்றுகின்றார். இப்படியான ஒரு சூழ்நிலைதான் இலங்கையில் இருக்கின்றது. இலங்கையில் இருக்கின்ற முதலாவது பிரச்சனை மத ரீதியாக ஒரு இனம் முன்னிலைப்படுத்துவதும் மற்ற மதத்தவர்களை அடக்கி ஆளணும் என்று நினைக்கிறதும் தான் இந்த இலங்கையில் காலாகாலமாக தொடர்ந்து வருகின்ற விடயங்களாக இருக்கிறது. அதேபோன்று ஜனாதிபதியாக வருகின்ற போது மேதகு மைத்ரிபால சிறிசேன அவர்களை வித்தியாசமாக எதிர்பார்த்த மக்கள் மீண்டும் அவரும் அதே போன்றுதான் இருக்கின்றார் என்பதை அவர் தற்பொழுதைய செயற்பாட்டின் மூலம் கூறியிருக்கின்றார். காலத்தின் தேவை அரசியல் தீர்வு என்று கூறுகின்ற ஜனாதிபதி அதற்கு என்ன முயற்சிகள் எடுத்திருக்கின்றார், என்ன முயற்சிகள் நான் எடுப்பேன் என்ற விளக்க உரையை ஏன் ஜனாதிபதி அவர்கள் கூறவில்லை? கூறவில்லை என்பதையும் நான் ஜனாதிபதி அவரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் அண்மையில் சச்சிதானந்தம் ஆனந்த சுதாகரின் பிள்ளைகள் அவரை நேரடியாக சந்தித்து என்னுடைய தந்தையை விடுதலை செய்யுங்கள் என்று கூறியிருந்தார். அதே போல அரசியல் கைதிகளுக்கு பலமுறை ஜனாதிபதி அவர்களை விடுதலை செய்வதாக, அவர்கள் 10 வருடங்களுக்கு மேலாக சிறையில் இருக்கிறார்கள், அவர்களை விடுதலை செய்வதாக வாக்குறுதி அளித்தார். அந்த வாக்குறுதிகள் எல்லாம் காற்றோடு காற்றாக பறந்துவிட்டது. ஆகவே ஜனாதிபதி அவர்களுடைய இந்த கொள்கை விளக்க உரை எங்களுடைய மக்களுக்கு மிகவும் ஏமாற்றத்தையே தந்திருக்கிறது. அவருடைய கொள்கை விளக்க உரை என்பது ஒரு மாவட்ட அரசாங்க அதிபருடைய வேலைத்திட்டத்தின் உரையாக, அதாவது இந்த மாவட்டத்தில் இவ்வளவு நடந்திருக்கிறது என்பதை சுட்டி காட்டுவது போல் இந்த நாட்டில் இன்னென்ன விடயங்கள் நடந்திருக்கிறது என்று கூறினாரே ஒழிய, நான் இதை செய்தேன், இதை செய்வேன், நிச்சயம் எங்களுடைய வாக்களித்த மக்களை ஏமாற்ற மாட்டேன் என்று எந்த விதமான ஒரு உறுதிமொழியும் கூறாமல் அவர் நாசுக்காக தப்பித்து கொள்கிற விடயத்தில் அவர் முன்னிலை வைக்கின்றார் என்பதையும் இந்த நேரத்தில் கூறி வாய்ப்புக்கு நன்றி கூறுகிறேன். நன்றி.
கரு ரவி கருணாநாயக் அமித்துமா
மந்திரிமணி அங்கே கண்ணா அத மே நவ சசிவாரிய சம்பந்தேன் நவ சசிவாரே மே விவாதே வச்சன சுவல்பே கதா கிரிமட இட பிரஸ்தாவ லபாதீம சம்பந்தே மங் இதாமத் ஸ்துதிவந்த வேணுமா මං හිතන විදිහට අපි මේ බලය රැකගෙන මාස 40ක් වෙනවා මේ පක්ෂ දෙක එකට වැඩ කිරීම තුල රටට විතරක් නෙමෙයි අපේ ජාත්‍යන්තර මට්ටමින් ලංකාව දෙස සුබවාදීව බලන අවස්ථාවක් ඇති වෙලා තිබෙනවා ඒ සුබවාදී අවස්ථාව ලබා දී තියෙන අවස්ථාවේදී අප මේ රටේ කොහොමද උපරිම ලබා ගන්න පුළුවන් කටයුත්ත තමයි අපි කරන්න අවශ්‍ය වන්නේ කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි ඒ වගේම හොඳ වැඩ ගණනාවක් කළා තියෙනවා වගේම අපි යම් දේවල් નિවරදි කළා ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි අපේ ඡන්ද දුන්න ඡන්ද දායකයෝ ආරක්ෂා කරගෙන කියන එකත් මම ඉතාමත් ඕනේ කමින් කියන්න කැමතියි අපි ප්‍රථමයෙන්ම කතා කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ ජනතාවගේ ජීවත් වෙන අයිතිය තමයි උතුම්ම බය නැතුව ජීවත් වීමේ වටපිටාව ඇති කිරීම ඒ ආකාරයෙන්ම වටිනවා කියන එක අපි සියලු දෙනාම දන්න කාර්යයක් ඒ නිසා ප්‍රථමයෙන්ම මේ ආණ්ඩුව තුළ අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වීම තුළ මේ රටේ බය නැති කිරීම ඒක මං හිතන්නේ අපි කළ තියෙන ලොකුම ආයෝජනය මේ නව ආණ්ඩුව තුළ කියන එක මං ඉතාමත් නිර්භීතව කියන්න කැමතියි ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ඇති කිරීම මීට පෙර අප දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී වලල්ලලා තිබ්බ අවස්ථාවක් තමයි තිබ්බේ ඒක මිනි පෙට්ටිය අන්තිම ඇණේ ගහන තියෙන අවස්ථාව තමයි පේන්න තිබ්බේ දැන් ඒක නැවත ඒ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමේ වැඩ කටයුතු අපි පෙන්වලා තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ වගේ රටක ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම විශේෂ ලක්ෂණය. මාධ්‍ය නිදහස අප අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය ලබා දීලා තියෙන එක අප පේන්න කරුණක්. හැබැයි ඒක අපි පාවිච්චි කරන්න අවශ්‍ය වන්නේ රටේ අභිවෘද්ධියට මිසක් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ චරිත ඝාතනය කිරීමේ අවශ්‍යතාවය ඉටු කරගන්න නෙමෙයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. වැඩියෙන්ම මං හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළින් පුංචි ලංකාව ලෝකෙට එක්සත් කරන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙලා තියෙන එක. එදා හුදකලාවේ ගමන් කරන ලංකාව අද නැවත ලෝකය ලංකාව දෙස බලන්නේ මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ශිෂ්ටා ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් අයිතිය ඇති කරන රටක් ලෙස තමයි අද ඇති කළ තියෙන්නේ. එදා මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබ්බ රටක් ලෙස සලකලා තියෙන අවස්ථාවක අද ඒ ලේබලේ ගලවලා ලංකාව නැවත ජීවත් වෙන්න පුළුවන් අයිතියක් ඇති වෙලා තියෙනවා කියන එක මම මේ අවස්සේ මතක් කරන්න කැමතියි. අපේ ශ්‍රී ලංකාවේ තියෙන වැදගත්ම ශක්තිය වන්නේ අපේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලේ ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් රැකවරණය ලබා දීමයි. පුංචි ලංකාව කියන්නේ ඒකේ සාරවත් අවශ්‍යතාවය සාරවත් භාවයේ තියෙන්නේ. අන්න ඒ බහුආගම් බහුජාතික බහු භාෂා කතා කරන්න පුළුවන් අයිතිය ස්ථාපිත කිරීම තමයි අවශ්‍ය වන්නේ. යම් අය අන්තවාදීව මේක පාවිච්චි කළා වැරදි විදිහට ගෙනියන එක තමයි මං හිතන්නේ තියෙන ලොකුම දේ. මේ ඇයි කෝට් ඇට් දිස් පර්ටිකියුලර් මොමන්ට් ද බිගස්ට් ස්ට්‍රෙන්ත් ඔෆ් ශ්‍රී ලංකා ඉස් ද ඩයිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකන් කල්චර්. ලෙට් ඉට් බී කෝල්ඩ් දැට් ද ඉන්ඩස්ට්‍රියස්නස් ඔෆ් ද ටැමිල්ස් ද බිස්නස් ඇක්යුමන්ට් ඔෆ් ද මුස්ලිම්ස් ඇන්ඩ් ද ලාර්ජ් හාර්ටඩ්නස් ඔෆ් ද සිංහලීස් පුට් ටුගෙදර් මේක් ඉට් අ වෙරි ස්ට්‍රෝං සෝෂල් ෆැබ්‍රික් ඇන්ඩ් ලෙට් අස් එන්ෂුවර් දැට් දිස් is kept for posterity and ensure what D.S. Sirenaika that day in 1948 when he got the independence from the British what he said then stands to test even now but are we strong enough to maintain that the independence we got from the foreigners then to today is the question that comes into being debated tenisa man hitana vidiyata api meva sielu denama eka rashi vela e tiena ekamutu bhave rakinna puluwa wedapillak athi karanna awashyai ජනාධිපතිතුමා කතා කරනකොට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී පෙන්වලා දුන්න එකක් මේ රටේ දේශපාලන මතිමතාන්තර පැත්තකට තියලා එකට කරන්න තියෙන අවස්ථාව තමයි අපි උපයෝගී කරගන්න අවශ්‍ය වන්නේ. ඒක ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 ඉඳන් කරපු දෙයක්. ඒක අපි රැකවරණය දීලා ඒක කටයුතු කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේ මේකේ ජාතික ආගම් තියෙන දේශපාලන පක්ෂ පැත්තකට දාලා ජාතික පක්ෂ තුල එක්රැක් වෙලා අපි පොඩි පක්ෂ උනත් කමන්නේ නැහැ නමුත් අන්තවාදී පැත්තකට දාන්න ඕනේ කියන එක මම නැවත මතක් කරන්න කැමතියි. අපි මේක ගැන කතා කරන අවස්ථාවේදී රටේ ආර්ථිකයේ නොඑක් නොඑක් වැදගත් දේවල් අපි කරා. මතකයි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 ඒ අවස්ථාවේදී අප බලයට රැකගෙන ඉන්න අවස්ථාවේ අපි කරපු දේවල් යම් අය අමතක වෙන්න පටන් අරන් තියෙනවා. අපි ඒ දවස් 100 තුල මේ රටේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක පඩි වැඩි කරා. අප ඒ වැඩි කරේ ලෙහෙසි කාර්යභාරයක් නොවේ. නමුත් අපට අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවේදී රජයේ නිලධාරීන්ට මීට වැඩිය ක්‍රය ශක්තිය වැඩ කරන්න පුළුවන් හැකියාව චිත්ත ශක්තිය ඇති කරලා ඒක මේ රටට උරා ගන්න පුළුවන් විදිහකට මට්ටමක් ඇති කරන්න ඕනේ. මම තාමත් හිතන්නේ ඒක ඒ ආකාරي වුණේ නැතුණත් අද වුණත් එකට වැඩ කරන්න තියෙන අවස්ථාව ඒ රජයේ නිලධාරීන්ගෙන් අපි ඉල්ලනවා. ඒ 10,000 වැඩි කරා. ළමයි රක්ෂණය කරලා තියෙනවද සියලු දෙනාම? මේවා නව ක්‍රම තමයි තිබ්බේ. එදා මුදල් ළමති වශයෙන් මම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී අපේ ඒ දුන්නේ අහිංසක අසරණ දරුවන්ට රටට ඒ තියෙන මුදල් නාස්ති කරන්නේ නැතුව ඒක ආයෝජනය කරන්න තමයි අපි එදා ඒක කරේ. අද ඒකේ පළ දරන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම ස්වභාවික හානි මේ රටේ හැම අවුරුද්දකම බිලියන් 3 4 5 6 කියන්නේ කෝටි 300 400 අවුරුද්දකට නාස්තිය අපි නවත්තලා අපිට පුළුවන් වුණා ඒ රක්ෂණය තුල ලංකාවේ නෙමෙයි ප්‍රථම වතාවට මේක ලෝකේ ප්‍රථම වතාවට ලංකාවේ ස්වභාවික මේ හානි රක්ෂණ ආවරණය ලබා දීලා තියෙනවා. අද ඒක ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. නමුත් ඒකේ තාම යම් අය මේකේ වෙනින් විදිහකට බලලා ඒ රක්ෂණය නැවතිලා තියෙනක තමයි අපිට තියෙන අසතුටුදායක තත්වයක් ලෙස මම නම් කරන්නේ. ඒ වගේම පොලිසියේ වැටු සංශෝධන කිරීම රජයේ අවුරුදු දෙකක් තුනක් ගෙවපු නැති මුදල් වියදම් ඒ සියලු දේම ගෙවන්න පටන් අරන් 2015 අග වෙනකොට නැවත යථා තත්ත්වයට ආණ්ඩුපත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගෑස් සීනි පරිප්පු කිරිපිටි මේවා අඩු වුණා. දැන් මේවා සම්බන්ධයෙන් අඩු වෙනකොට යම් වැඩි වෙන අවශ්‍යතා ඇති වෙලා තියෙනවා කියලා පෙන්වන්න තියෙනවා. නමුත් මේකට අද මූලිකව ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කවුරුත් නෙමෙයි. අපේ මිත්‍ර මංගල සමරවීරගේ කටයුත්තක් නෙමෙයි. මේ මහ බැංකුවේ තියෙන ඉදිරි දැක්මක් නැතිව යන ගමනක තියෙන ප්‍රතිවිපාකයක් ලෙස මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපි එදා මහපොළ ඒ ලැබෙන ආධාර කරුවන්ට මේකට 100%ක් අපි වැඩි කරා. ඒ වගේම තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 10.2% තිබ්බ ආදායම 15%කට වැඩි කරන්න පුළුවන් හැකියාව තිබ්බා. මේවා තුළින් තමයි ඒ රටේ ආර්ථිකය සවිශක්තිමත් වෙලා අපට එදා දනගස්සපු ආර්ථිකයක් හරිගස්සන්න පුළුවන් වුණේ. අපට පුළුවන් වුණා එදා වැටිච්ච ආර්ථිකය ඉතාමත් ඉක්මනට නගා සිටවන්න. මේක තුළින් ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන් වුණා. ප්‍රාග්ධන වියදම් හරියාකාරව ගෙවලා මේක පුද්ගලයෝ සතු සංවර්ධන නෙමෙයි මේ රටේ අවශ්‍යතාවය අනුව ප්‍රාග්ධන වියදම් වැඩි කරලා පුනරාවර්තන වියදම් අඩු කරලා මේ රටේ හරි මාර්ගයට ගෙනියන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරා. නමුත් ඒක අද වෙනස් වෙන්න පටන් අරන් තිබෙන්නේ ඒකට අද මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය කටයුතු කිරීමේ ඒ තියෙන අදහස ඒගොල්ලෝ ගලාගෙන යන ආකාරයයි. අද යම් විදියකින් ෆිස්කල් පොලිසි මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුවේ ක්‍රියාත්මක කරන වගේම ෆිස්කල් පොලිසි ඒක අපේ මුදල් අමාත්‍යාංශයෙන් හරියාකාරව ගෙනිච්ච නියම නිසා අපට පෙනෙනවා අද ආයෝජන කරන්න පුළුවන් ශක්තිය තිබෙනවා. නමුත් අද බලන්න මහ බැංකුවේ තියෙන කටයුතු තුළින් අද රුපියල 158ට නැතහොත් ඉදිරියට ඒ කියන්නේ ෆෝවර්ඩ් එක්ස්චේන්ජ් එක 160ට අව ප්‍රමාණ කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේක තුළින් ඩෙඩ් ස්ටොක් එක ඒ කියන්නේ මේ රටේ US ඩොලර් බිලියන් 4300ක් තමයි පිටරට ණය. මේක රුපියල අව ප්‍රමාණ වෙන හැම රුපියලකටම බිලියන් 45ක රටට අනිසි වියදමක් දරන්න වෙලා තියෙනවා. ඉතින් මේ මාස 3-4 තුල රුපියල් 5-6ක අව ප්‍රමාණ වීම නිසා මේ රටේ අපේ බදු ගෙවන්නන්ට නැත්තම් රජයේ වියදම බිලියන් 200ක් නැත්තම් කෝටි 2000ක් නිකරුණේ වැඩි වෙලා තිබෙනවා මේ අව ප්‍රමාණ වීම නිසා. දැන් මේද කාලද බීලද වියදම් කළද නැහැ. මේ මහ බැංකුවේ තියෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා හරියාකාර රුපියල ශක්තිමත් කරන්න නැතුව කටයුතු කිරීමේ තියෙන ප්‍රතිවිපාකයක්. ඒ නිසා තමයි අද ඩීසල් පෙට්‍රල් ගෑස් ඔක්කොම වැඩි කරන්න පටන් ගන්න තියෙන්නේ. ලෝකෙ කිරිපිටි මිල අඩු වෙනවා. මේ රුපියලව ප්‍රමාණ වෙන නිසා කිරිපිටි මිල වැඩි කරන්නයි ඉල්ලලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්න අවශ්‍යයි. අපට අන්තිමට ඉංග්‍රීසියෙන් කියනවා ඔපරේෂන් සක්සස්ෆුල් පේෂන් ඩෙඩ්. අපි මේක අන්තිමට වෙන්නේ අපි දේශපාලන අරමුණ ක්‍රියාත්මක කරන්න යන එක අපට අත්‍යවශ්‍යයි. නමුත් මූල්‍ය අරමුදල IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව ඉටු කරන්න ගිහිල්ලා මේකෙන් දේශපාලන ස්ථාවර භාවයක් ඇති වෙනවා නම් මොකද රටේ පාලනයක් ඇතිවන්නේ? මෙන්න මේ නිසා තමයි අද බලන්න අපේ පිටරට සංචිත US ඩොලර් බිලියන් 9.8ක් තියෙනවා. මේකේ දැන් මාසික දිච්චල US ඩොලර් බිලියන් 2.5ක් අපි අරන් තියෙනවා ණයක් වශයෙන්. මේ බොන්ඩ් වශයෙන්. දැන් මේ බොන්ඩ් එකට අපි සාමාන්‍ය 107ක් ගෙවනවා. නමුත් මේ ඉතිරි ආයෝජනයේ 102කට ආදැමක් ළමයි ලැබෙන්නේ. ඒ නිසා මේ වැඩිපුර මුදල් ලැබීම තුළින් අපිට වෙලා තියෙන 105ක් අපි ගෙවනවා අපේ සංචිතය හදන්න. එක පැත්තෙන් 102 203 අතර ඉතිරි කිරීම වලට ගෙවනවා. අපි ණයක් වශයෙන් 107ක් ගෙවනවා. ඒ අතරතුරේදී මේ මුදල් රැකීම සම්බන්ධයෙන් 104 5ක් එකතු කරලා තිබෙන එක අපට දරා ගන්න පුළුවන්ද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ අපේ රටේ ආර්ථික ස්ථාපිත කරන්න අවශ්‍යයි. අපේ රටේ ආයෝජන වැඩි කරන්න අවශ්‍යයි. මේවා කරන්න අපිට ඉස්සෙල්ලම පොලි ප්‍රමාණය අඩු කරන්න අවශ්‍යයි. මොකද පොලි ප්‍රමාණය අඩු වෙනකොට අපේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයෝ නැගිටින්න පුළුවන්. ඒගොල්ලන්ට රජයේ ආරක්ෂාවක් නෙමෙයි අවශ්‍ය වන්නේ. ඒගොල්ලෝ කියන්නේ කරුණාකර අපේ කකුල් දෙක හිට ගන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරන්න. අපිට ගන්න පුළුවන් ණයක් ලබා ගන්න. අපිට බැංකුවට ගිහිලා 105ක් ගන්නකොට ඒකට වත්කම 110ක් තියෙනවා නම් කොයි ආකාරයෙන්ද සුළු සහ මධ්‍යම ව්‍යාපාරික ඇතිවන්නේ? මේක තමයි අපේ ආණ්ඩු දෙක එකතු කිරීමේ මේ වැදගත් අවුරුදු තුනහ මාර්ග ගමන තුනේ අපි ඇති කරන්න අවශ්‍ය වන්නේ තියෙන ප්‍රතිපත්තිය. දැන් බලන්න මේ රටේ ඛනිජ තෙල් මිල වැඩි වෙනවා. ඒ නිසා වැඩි වෙනකොට අපි නොබලා නිකරුණේ ඉන්නත් බෑ. නමුත් අනිත් පැත්තට අපි තියෙන එතන බදු ප්‍රමාණය අඩු කරා නම් මේ తాවකාලිකව අයින්සක ජනතාවට බරපතලවන්නේ නැතුව අපිට මේ ගමන ගෙනියන්න පුළුවන් හැකියාවත් අපි බලන්න තිබ්බා. මෙතන මේකේ රුපියල් අව ප්‍රමාණය වෙන්නේ ඉඩ තීම නිසා තමයි අද මේ වගේ ඛනිජ තෙල් මිල වැඩි වෙන අවශ්‍යතාවය තිබෙන්නේ. මම හැම අවස්ථාවෙන් දරන මතයක් තමයි අපි හැමදේම නිකන් දෙන්න බෑ. නමුත් දෙන්න පුළුවන් හැකියාව තියෙන අවස්ථාවේදී සංචිත ඇති කරලා දෙන්න බැරි අවස්ථාවක ඒක ලබා දීම තමයි අවශ්‍ය වන්නේ. දැන් අපි හැමදේම නිකරුණේ සමුදිලාභින දෙනවා කියලා එක වැඩි කිරීම නෙමෙයි තියෙන වැඩේ. අපිට අවශ්‍ය වන්නේ මේ දුප්පත්කම නැති කිරීම තමයි අවශ්‍ය වන්නේ. දැන් යම් අය දේශපාලනේ මතිමත් අන්දර කියනකොට කියනවා අපි නිල ඇඳුම් දෙන්න ඕනලු නිකන් සපත්තු කුට්ටම් දෙන්න ඕන නිකන්. ඉතින් එහෙම දේශපාලනය කරන්න පුළුවන් නම් එහෙනම් ඉතින් ආයිත් රටක ආර්ථිකයක් ගෙනියන්න බෑනේ. එහෙම බලන්නේ ඉස්සෙල්ලම නිකන් ගෙවල් ටික දෙන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ රටක දොර අරාග දරා ගන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනියන්න ඕනේ. අපිට තියෙන අසීමිත ඉල්ලීම් වලට සීමිත සම්පත. මේ සීමිත සම්පත අපට අවශ්‍යතාවය අනුව මේක බෙදලා ප්‍රමුඛත්වය අනුව වෙනස් කිරීම තමයි වෙන් කිරීම තමයි අපිට අවශ්‍යතාවය තිබෙන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම අපි කරන්න අවශ්‍ය වෙන අපි රුපියල ශක්තිමත් කිරීම. ඒ වගේම රුපියල ශක්තිමත් කිරීම වගේම අපේ පොලි අනුපාතය අඩු කිරීම. මේ රටේ හැම රුපියලක්ම අව ප්‍රමාණ වෙනකොට මම කිව්වාගේ බිලියන් 40ක් නැත්නම් කෝටි 400ක් ඒකට ඒ බලපානවා. ඉතින් මේ අවුරුදු රුපියල් 5ක් කියන්නේ බිලියන් 200ක් කෝටි 2000ක ප්‍රශ්නයක් අපේ අයවැයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම හැම රුපියලක් කනගාටුවේ හැම 100%ක ප්‍රතිශතයක් වැඩි වෙනවා කියන්නේ බිලියන් 50ක වියදමක් අපේ අයවැයට එකතු වීම. බිලියන් 50ක් කියන්නේ කෝටි 500ක්. ඒ වගේම මේ 102-3 වැඩි වෙනකොට ඒකත් නැවත දරා ගන්න බැරි අවස්ථාවක් තමයි තිබෙන්නේ. ඉතින් ණය බරතාවයක් යන රටක අපි පොලි වැඩි කරනකොට උද්දමනේ නවත්තනවා කියලා අන්තිමට අපි නිකරුණේ වියදමක් දරා ගන්න තියෙන තත්ත්වය තමයි ඇති වෙන්නේ මේ රටට. ඒ නිසා මම හැම අවස්ථාවෙදිම අපිට තිබෙන්නේ අපේ පසුපෙළ මන්ත්‍රීරු අපේ ගමට යන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මේ හදන ආණ්ඩුව හදලා තිබෙන්නේ තම අමාරු තත්ත්වය තුළින් නිකරුණේ විවේචනය කරන්න පුළුවන්. නමුත් අපිට මේ විශ්වාසය රැකගෙන කටයුතු කරන්න තියෙන අවස්ථාව තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව අපි ඡන්ද ගැන හිතලා කටයුතු කරන එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. නමුත් විශ්වාසයෙන් ඡන්ද දුන්න අය ආරක්ෂා කරලා කටයුතු කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. ඒ නිසා මම නැවත මේ අවස්ථාවේදී මතක් කරන්නේ මහා බැංකුව අප රටේ දේශපාලන අරමුණකින් කටයුතු කරන්න මේ තිබෙන්නේ. ඒක අපේ ආණ්ඩුව නිර්භීතව කටයුතු කරන් තියෙන අවස්ථාව තමයි තිබෙන්නේ. අපි තීන්දුව ගන්නකොට ඉස්සල්ලාම ඡන්ද වේදිකාවල කියපු දේ නෙමෙයි රටට හොඳ මොකද්ද ඒක තුළින් ජනතාවට ඒ ප්‍රතිලාභ ලබා ගලාගෙන යන්න පුළුවන් වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි හඳුල්ලා දෙන්න අවශ්‍යයි. ඒ නිසා අප රටේ ආර්ථික වර්ධනය වැඩි කරන්න, මේ රටේ පොලි අනුපාතය අඩු කරන්න, මේ රටේ රුපියල ශක්තිමත් කරන්න ණයබරතාවෙන් පෙළ තියෙන රටක් අපි එළියට ගන්න පුළුවන් එකම දේ තමයි මේ රටේ වැඩියෙන් ආයෝජනය කරලා ඒක තුලින් රැකිරක්ෂා ඇති කරලා ඒක තුලින් රටේ ජනතාවට සල්ලි ලබා ගන්න පුළුවන් මාර්ගයක් ඇති කරන එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. මිල උච්චාවචනය ඇති වෙනවා. ඒක තුලින් මාස දෙකෙන් අද දැනුවත් වෙලා තිබෙනවා මාස දෙකෙන් දෙකට අපේ යම් විදියකින් ඉන්ධන මිල වැඩි වුණාම අඩු වෙනකොට අඩු වෙනවයි වැඩි වෙනකොට වැඩි කරන්න තියෙන එකයි. නමුත් මම එකක් තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ගැන බලනකොට මේ පාර්ලිමේන්තු අවුරුදු 25 නියෝජනය කරලා තියෙනකොට වැඩි වෙන හැම අවස්ථාවෙම වැඩි කරනවා මිසක් අඩු වෙනකොට කොයි අවස්ථාවේද අඩු කරලා තිබෙන්නේ. ඒ නිසා ලංකාවේ අපි ඇති කරන මේ ප්‍රතිපත්තිය රටට ඔබින ජනතාවට උදව් වෙන්න පුළුවන් කටයුත්තක් කරන්න අවශ්‍යයි. අපි මේක වැඩි වෙනකොට වැඩි වෙන අඩු වෙනවා කියන අවස්ථාවේදී කොහොමද මේක අඩු වෙනකොට අඩු කරන්න පුළුවන් වන්නේ? අඩු නොකරොත් මොනවද කරන්න පුළුවන් වන්නේ? මෙන්න මේක තමයි අපි මෙවැනි යම් විදියකින් කටයුතු කරන අවස්ථාවේදී ප්‍රායෝගිකව කොහොමද කරන්න තියෙන්නේ කියන එක රජයේ නිලධාරීන් ඒගොල්ලෝ ලේසිය මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන නිසා ඇවිල්ලා මෙහි වට්ටෝරුව කිව්වට පස්සේ මේ රජයේ නිලධාරීන් කියන්න බැරි නිසා ඔහේ නිකන් කියන මේක තමයි කළ යුත්තේ කියන එක. නමුත් අපි දේශපාලකජ වශයෙන් දැනගන්න අවශ්‍යයි සුද්දන් කියන දේම රටට ගැලපෙන්නේ නැහැ. අපි ගන්න අවශ්‍යයි රටට ඔබින මොකද්ද? ජනතාවට ඔබින මොකද්ද? නැත්නම් අපි වෙන්නේ අර කිව්වා වගේ අපි අන්තිමට මේ සුද්දන්ට ඕන විදිහට කරලා අන්තිමට ඡන්දෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා තමයි බලන්නේ. යකෝ මුන් කිව්ව එක අපිට තමයි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ කියන එක. අපි අවශ්‍ය හැම අවස්ථාවෙම අප කටයුතු කරන්න අවශ්‍ය වන්නේ ඒ ජනතාව මුල් කොටගෙන රටේ ආර්ථික ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට සහ අපිම හිතලා කරනවා මිසක් සුද්දන් ඇවිල්ලා අපිට කියනකන් කින්න අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි තියෙන්නේ. අනිත් එක තමයි මේ රටේ අපිට තියෙන්නේ විනය. අපි විනයක් ඇති කරන්න අවශ්‍ය. දැන් බලන්න සයිතම් ප්‍රශ්නය. මේක හැම දවසම අපේ කොළඹ යනකොට කොළඹ දිස්ත්‍රික්ක නියෝජක කරන මම මන්ත්‍රීවරයෙක් වශයෙන් හැම දවසම හැන්දෑ වෙලා 100ක් 200ක් 300ක් කොහෙන් ඇරි ඇවිල්ලා විරෝධතා ඇති කරලා මුළු රටම අවුල් කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේකට අප රටේ ආයෝජක එනකොට දේශීය වශයෙන් වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් ඇවිල්ලා බලනකොට බෝඩ් ලෑලි යල්ලලා මෙහෙම කරනකොට කවුද බොලේ ඇවිල්ලා සල්ලි දාලා ආයෝජන කරන්නේ? අපට අහිංසක හැම අවුරුද්දකම 125,000 රටේ තරුණ තරුණයන් රැකිරක්ෂා හොයාගෙන එළියට එනවා අපේ ආර්ථික ලෝකයට. මේ අතර රැකිරක්ෂා ඇති කරන අපේ ආර්ථිකය වර්ධනය වෙන්න අවශ්‍යයි. ආර්ථික වර්ධනය වෙන්න අවශ්‍ය නම් දේශීය වශයෙන් ආයෝජන වෙන්න ඕනේ, විදේශ වශයෙන් ආයෝජන ගෙන්න ගන්න අවශ්‍යයි. අපේ රටේ ඉතිරි කිරීම තියෙන 128ක් 29ක් සාමාන්‍යයෙන් 108ක වර්ධනයක් ඇති කරන්න 140ක විතර ඉතිරි කිරීමක් අවශ්‍යයි. ඉතින් ඉතුරු 114 15 16 අවශ්‍ය නම් එහෙරකට පිටරට ආයෝජන තමයි මේ රට ගේන්න අවශ්‍ය වන්නේ. ඒ ගේනකොට මේ වගේ විරෝධතා ඇති වෙනකොට මේ වගේ බෝඩ් ලෑලි අල්ලගෙන හැමතැනම යනකොට කවුද ඇවිල්ලා මේ රටේ ආයෝජන කරන්නේ? එනිසා මුල් ලස්සන රුඩම් සභාපතිතුමනි මං කාරුණික ඉල්ලන්නේ අපි මේ විනයක් ඇති කරමු. අපි දේශපාලන පැත්ත අල්ලගෙන බෝඩ් ලෑලි අල්ලගෙන නෙමෙයි බලන්නේ. අපි එන ඡන්ද ගැන හිතන්නේ නැතුව අපේ රටේ රට ගැන හිතලා අවුරුදු 71ක් මේ රටේ නිදහසක් ලැබලා තිබෙනවා. අපට නිදහස ලැබුණාට හැබැයි ආර්ථික නිදහසක් ලැබිලා තියෙනවද? මේ ප්‍රශ්නේ තමයි අපි අහන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මේ සයිතම් වල හොඳම උදාහරණ තමයි මේක ගිය ආණ්ඩුව ඇති කරපු දෙයක්. ඒ හිසරදේ අපේ ආණ්ඩුවට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ කරන්නේ? මේ ප්‍රශ්නේ ස්ථීරසාර විසඳුමක් දෙන්න බැරිලා තියෙන්නේ ඇයි? මේක තමයි අපි ඇති කරන් තියෙන්නේ. නැත්තම් මේ වගේ විරෝධතා රැලි හැම දවසම ඇති කරලා මේ රටේ අස්ථාවර බාරයක් ඇති කරන හදන එකට අපි උත්තරයක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම පොලිසිය දැන් බලන්න මේ විනයක් අනුව කටයුතු කරනකොට මේ පාර්ලිමේන්තු එනකොට ඒ වම් පැත්තේ මම මේක මාස දෙකක් තුනක් විතර දැකලා තිබ්බා. මේ තියෙන්නේ මාර්ග බාධක, මේ බැරිකේඩ්, මේක පැති දෙපැත්තෙම ඔහේ පේලි ගහලා ඔහේ නිකන් දාලා තියෙනවා. මේ අයට කිසිම විනයක් තියෙනවද මේක නැති කාලේ ගිහිලා කරුණා කළ ගිහිලා මේක වෙනින් තැනක දාන්න? මේ වගේ විනයක් නැතුව පොලිසියෙන් කටයුතු කරනවා නම් කොහොමද අපි කටයුතු කරන්නේ? මේ රටේ පාර්ලිමේන්තු බලන්න එනකොට මේව දැක්කාම හිතන්නේ මේක නිකන් සයිබීරියාවකට එනවා වගේ. මෙන්න මේක තමයි රටේ අගනුවර. මම මේක කියන්නේ නිදසුනක් වශයෙන්. අපිට යම් විදිහ හැඟීමකින් කටයුතු කරන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුවට එනකොට දෙපැත්තම මේ වගේ බැරිකේඩ් තියෙනවා නම් මේක මාස 3ක් ඔය වගේ තිබිලා තියෙනවා. ජීවත් වෙන ප්‍රදේශ නිසා හැම දවසම දකින්නකොට හිරිකිතයි. මෙන්න මේ වගේ දෙයක් අපට ඇති කරන්න බැරි නම් කොහොමද අපි රටක් හදන්න පුළුවන් වන්නේ? මේ රටේ අගනුවර කියනවා, මේ පාලි දෙක ඇතුල් වෙන තැන කියලා කියනවා. මෙන්න මේ වගේ වෙනසක් තුලින් තමයි අපි පුංචි ලංකාවක් වෙනස් කරන්න පුළුවන් වන්නේ. අපි සිංගප්පූරුවක් දැස බලනවා. අපි කියනවා ශීඝ්‍ර සංවර්ධනය තියෙනවා කියලා. ඒක හැම දෙයම බදු තුලින් තමයි ඒ රටේ සංවර්ධන වෙලා අතිරික්ත අයවැයක් ඇති කරලා තිබෙන්නේ. බලන්න මැලේසියාව අද ඓතිහාසික අවස්ථාව අවුරුදු 93 අගමැති කෙනෙක් පත් වෙලා තියෙනවා.
එදා රට හදලා පැත්තකට ගිහිල්ලා රට කාබාසෙන් ලක් වුණා කියලා නැවත ඡන්ද තුලින් අද අවුරුදු 93 වයසත් ගතම අගමැතිවරයෙක් පත් වෙලා තියෙනවා. ඒ රට සංවර්ධන වෙලා තියෙනවා. ඇයි කැපවීමක් තුලින් තියලා. බලන්න තායිලන්තේ, ඉන්දුනීසියාව වැඩිදුර යන්නේ මේ ළඟ තියෙන මාලදිවයින කොච්චර ප්‍රශ්න තිබ්බත් රට සංවර්ධන කළා. සංචාරක මේ රට වගේ මේ පැත්තට එනවා. මෙන්න මේව තුලින් තමයි අපි ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා අපි නැවත එකක් කියන්නේ මේ රටේ සම්පූර්ණ ආදායම අපි බිලියන් 2100ක් වෙනවා. ඒකෙන් හරියට තුනින් එකක් යන්නේ මේ රටේ රජයේ සේවකයන් ලක්ෂ 14කට මේ පඩි ටිකයි පෙන්ෂන් විශ්‍රාම ටික ගෙවන්නයි. එතකොට ඒකට පසුව අපි තියෙන පොලිස් සහ ප්‍රාග්ධන වියදම ගෙවුවාම මේ රට සම්බන්ධනය කරන්න තම වියදමක් ඉතුරුලා නැහැ, ආදායමක් ඉතුරුලා නැහැ. ඒ නිසා අප මේ අවස්ථාවේ ලක්ෂ 14 තුලින් මීට වැඩිය කැපවීමකේ රට උනන්දුතාවක ඇති කළ සම්බන්ධනය කරන්න ඕනේ කියන එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. අද මේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකට වෙලා මේ පක්ෂ දෙක එකට වෙලා ඓතිහාසික අවස්ථාවක් තුලින් රට හදන අවස්ථාවේදී මේ රටේ යහපාලන නිසා වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන හදපු ආණ්ඩුවේ අපි වගේ කට්ටියට. නමුත් ඒත් මේක කැප වෙලා තියෙන හෙට වෙනුවෙන් මිසක් ඊයේ තිබ්බ දේවල් ගැන නෙවෙයි කතා කරන්න. ඒ නිසා අප සියලු දෙනාම මේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී ඒ කරපු ජනාධිපතිගේ ප්‍රකාශ තුලින් මේ ඇති වෙලා තියෙන විවාදයෙන් අපි සියලු දෙනාම නැවත හිතන්න තියෙන අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. අපි රටේ යුද්ධයක් තිබ්බ අපි ජයග්‍රහණ කළා තියෙනවා. නමුත් අපි සාමය ජයග්‍රහණ කරන්න අවශ්‍ය වන්නේ අපි පපුවෙන් මේක ගේනවා මිසක් මේක යම් විදිහකින් බලහත්කාරයෙන් මේක තල්ලු කිරීම නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මලේ මේ ඔක්කොම මගේ රට කියලා එකට හිතන්න පුළුවන් අවස්ථාව ආවට පසුව තමයි මේ රටේ සැබෑ සංවර්ධනයක් ඇතිවන්නේ, සැබෑ සාමයක් ඇතිවන්නේ. ඒ වගේම අපට අවශ්‍ය වන්නේ මේ රටේ නාස්තිය දූෂණය නැති කරලා කතාව තුළින් විතරක් නෙමෙයි මේක ක්‍රියාවෙන් ඔප්පු කරලා කරන්න ඕනේ. මේක තමයි මේ පුංචි ලංකා ලෝකෙට සංවර්ධන වූ රටක් ලෙස කටයුතු කරන්න පුළුවන් වන්නේ. ඒ නිසා මට මේ දුන්න අවස්ථාව මම ප්‍රයෝගික කරගත්තේ ඒ සීමිත කාලය තුළින් මේ පක්ෂ දෙක එකතු වෙලා හදලා තියෙන ආණ්ඩුවේ වැඩියෙන්ම මේක ජනතාවට අපි ආයෝජන කරාට ඒක යම් විදිහේ වටිනාකම තාම ජනතාව දැකලා නැහැ. ඒක විවේචන කරන්න ලේසි. නමුත් ඒ සාරවත් භාවය උරා ගන්න කල් යනවා. නමුත් ඒක අමතක වෙන්න ඉස්සෙල්ලා මේ ස්ථාපිත වෙලා තියෙන සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍ය භාවය අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ අසාධාරණ සාධාකරණයක් ඇති කළා යහපාලනය කියන්නේ නිකන් දේශපාලන කරන එක නෙමෙයි. යහපාලන තුනින් සියලු දෙනාට මේකේ සාරවත් භාවයක් ඇති වෙන්න පුළුවන් විදිහක වැඩ කටයුතු කිරීමෙන් අපි මේ පුංචි ලංකාව අපි සංවර්ධනය කළා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීම අපි සියලු දෙනාම සතු කාර්යභාරයක් ලෙස සලකගෙන අපි කටයුතු කරන්න ඕනේ කියන නැවත මතක් කිරීමෙන් මන් නිහඬ වෙනවා. කොමිසුති.
ස්තුතියි.